තමන් වැඩියෙන් හදන්නේ මොන හිත්ද? කුසල් කියලා තමයි කියන්නේ නා. හදන්නේ ලෝභ මූල සිත්ද, අලෝභ මූල සිත්ද, දේශ මූල සිත්ද, අදෝස මූල සිත්ද? මෝහ ගැන මම කතා කරන්නේ දැනෙන ඒවායින් එතේ කතා කරන්න නේ. මෝහය දැනෙන්නේ නැහැ. තරහ වියොත් නම් දැනෙනවා නේද? ලෝභ සිතක් නම් දැනෙනවා. ඒ දෙකෙන් බලන්න කොයි සිත්ද වැඩිපුර හදන්නේ කියලා. සාමාන්‍ය ජීවිතේ දැන් මෙතන ඉන්නකොට නෙවෙයි. නිකන් ඉන්නකොට ඈ තරහ යන ඒවා නඩු වෙදේටි. නේද? වැඩිපුර හැදෙන්නේ තමන් ගැන, පවුලේ අය ගැන, දරුමුරු ගුරෝ ගැන, ගෙවල් ගැන, ඉඩකඩම් ගැන, අරවා මේවා ගැන. ඔය හැදෙන්නේ ලෝභ සිද්ද, අලෝභ සිද්ද. ඒ ඔක්කොම ලෝභ සිත්. ඔය තමයි අපි වැඩිම හදන්නේ. ඒත් ලෝභ සිත් කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල. ඒ හිතක් මැරෙන මොහොතේ මතු වුණොත් මනුෂ්‍ය ජීවිතයක් ලැබයිද, දිව්‍ය ලෝකයයිද? කොහෙද යන්නේ? සතර අපායේ. මැරෙන මොහොතේ සිහියට ආවොත් අනේ මගේ දූ දරුවෝ, මොන පුරෝ, ගෙවල් දොරවල්, අරෝ මේවා කොහෙද යන්නේ? තේරියන සතර අපාය යන්නේ වෙන කොහෙවත් නෙවෙයි. ඒක වැඩිපුර හදන්නේ ඒ හිත් නම් ඈ මොනව මතක් වෙයිද? භාවනා කළා කියලා මතක් වෙයිද? යන්න කිට්ටු වෙනවට. මොනවද අහන්න තියනවද මොකද? නැත්නම් ඉතින් මගෙන් අහගන්න තමයි තියෙන්නේ. ඔය වගේ ඒවා. ඒක ඉතින් ඒ වෙලාවට නම් හිතන්න බෑ. මේ වෙලාවේ හිතලා පුරුද්දක් ගත්තොත් පුරුදු කළොත් පුළුවන්. මේ වෙලාවේ ආ දරුවා මතක් වෙනකොට ওই දරුවා සංඥාවක් විතරයි ආ හිතට පේන්නේ කියලා දැන් හිතන්න පුළුවන් නම් මැරෙන මොහොතේ පුළුවන්. නැතුව හිතන්න එපා. දැන් අපි දරුවා ගැන හොඳට ආදරෙන් හිතලා මැරෙන මොහොතේ සංඥාවක් විතරයි දාලා එහෙම ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මොහොතේ ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒක තමයි මරණ මොහොතෙත් වෙන්නේ. ඔව් දරුවෝ තමයි එන්නේ ඉතින් ඔය අපාය ගෙනියන්න. ළඟට ඉන්නේ මරණ මොහොතේ යන්න දෙන්නෙත් නැත්තේ දරුවෝ තමයි. අල්ලගත්තු දරුවෝ. අර දයන්න පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි තියෙන්නේ මා යන්න දාලා. ඕ ඉතින් ඒගොල්ලන්ගේ තියෙන්නේ මොනවාද? ලේ මස් නහර ඇට ඇට මිදුළු ওই කුණු උප 32 ගන්නේ. පිළිකුල් සහගත වූ අසුචි ගඩවල් ගොඩක් නේද? ඈ දරුවෝ ටිකක් තරම්ම සතර අපාය ගියා නම් ලේසි. ඒගොල්ලෝ ළඟින් ඉන්නවනේ. ඔව් එහෙම නැත්තම් ඒ කිට්ටුවෙන් ඉන්නවා පෙරේතාත්මයක් ලබාගෙන. නේද? එතකොට ඒගොල්ලන්ට බැන බැන ඉන්න පුළුවන් අර කරන වැඩ ටික දැකලා. ඒ බුදුදහම තියෙන්නේ අපිව රවට්ටන්න නෙවෙයි යන්න මතක තියාගන්න. ඇත්ත ඇති හැටි දකින්න. තමන් කැමති වුණත් නැති වුණත් ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න. අපි අර උඩින් අර කේක් එකේ අයිසින් දානවා වගේ මේ වටෙන් රවටගෙන හරියන්නේ නැහැ. කෑවොත් මැරෙන්නම තමයි වෙන්නේ. ලෙඩ ගොඩක්. ලස්සනට රවටුනවා. දැන් කන්න බෑනේ කේක් නේ. ඒ කාලේ නම් කෑව. දකින්න කොට අපෝ සීනි දාලාද මොනවාද මොනවාද තෝරන්න වෙලා නේද? දරුවෝ තෝරන්න කාලේ දැන් හොඳයි. ධර්මයේ දකින්න ඕන නම් ඈ ඒ කාලේ ඇලුනා වගේ මුලාවෙන් ඇලිලා තවත් ඉතින් යන්න ඕන නම් කමන්නේ අල්ලගත්තට. අය ඈ සංසාරේ දිගින් දිගට යන්න ඕන නම් අල්ලගන්න. ඒකේ ගැටලුවක් නැහැ. කාටවත් කිසිම බල කිරීමක් නැහැ බුදුදහමේ. නේද? සත්‍ය දකින්න ඕන නම් ඒක තියෙනවා. ඒ දරුවා කියන සංඥාව කොහෙද තියෙන්නේ? හිතේ. දැන් අපි දරුවෙක්ගෙන් හොඳ ආස්වාදයක් තියනා නේද? හරි ආසයි දරුවෙකුට සලකන්න, හොඳ තැනකට ගේන්න, හොඳට උගන්වන්න, දරුවා හොඳට කීකරුව ඉන්නවා නම් හරි ආසයි. ඒ ඔක්කොම වෙනවද? වෙයි කියලා තමයි හිතන්නේ. ඈ ඔය නොවෙනකොට සැපද දුකද? දුක් විඳිනවා. ඒගොල්ලන්ට ලෙඩක් දුකක් හැදෙනකොට සැපද දුකද? දුකයි. ලොකු අසනීපයක් හැදුනොත් සැපද දුකද? මරණයක් වුණොත් සැපද දුකද? දුකයි. කවුරු හින්දාද දුක තියෙන්නේ? අයිති කරගත්තු හින්දා. නැත්තම් ඒ දුක තියෙයිද? නැහැ. එහෙම නොවුනත් ඉතින් ඒගොල්ලෝ ඉන්නකම් විඳින්නේ දුක් නෙමෙයිද? ඒගොල්ලන්ට සලකන්න අරව මේව කරන්නේ. ඈ නොකාන උවි. නේද? ඉදි මරාගෙන සමහර වෙලාවට සැපදේ. දුක. ඒ දුක කියලා පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? සැප කියලා තමයි හිතන්නේ. ආස්වාදයක් තියෙනවා. ඒකයි. ආස්වාදේ අනුන්ට සලකන්නේ කියන්නේ නැහැ. ඉතින් අනුන්ටනේ මට නෙමෙයිනේ. දරුවටනේ. නේද? එහෙම තමයි කියන්නේ. ඒ වුණාට ඔය තමන් තමයි ඔය කරන්නේ. තමන්ගේ ආස්වාදෙ. ඇත්තයි. අනිත් දරුවන්ටත් එහෙම වෙන්නේ නැහැ. එහෙමම කරකන්නේ නැහැ. ඒගොල්ල ලෙඩ වුණහන් එහෙමම අඬන්නේ නැහැ. ආ දුක් වෙන්නේ නැහැ. එහෙම වෙනවද? නැහැ. තමන්ගේ අහිත විතරයි කොහොම නේද? ඇයි? ඒ ඇයි කියලා තමයි හොයන්න ඕන නුවණින්. ඇයි මේ තමන්ගේ අයට විතරක් ඇලීම? ඒකට මතක තියාගන්න. ඇලීම කොතනද? දුක එතන. හරි. ඇලීම කොතනද? දුක එතන. ආදීනවේ තමයි. ඒ ඇලීම කොතනද? දුක එතන. ආදීනවේ විඳින්න ලෑස්ති වෙන්න ඕන. ඇලීම් වලින් එකතු කරගන්න ගාන වැඩි වෙනකොට ඒ කාණට දුක් විඳින්නත් වෙනවා. හරි. දුකට හේතුව තණ්හාව. දුකයි දුක්ඛ සමුදය. තෙතරින් කියලා නැවැත්වුවේ නැහැ. දුක්ඛ නිරෝධය කියලා දෙයක්ත් තියෙනවා. නැවත නූපදින විදිහටම දුකෙන් මිදෙන්න පුළුවන්කමකුත් තියෙනවා. කැමැතිනම් අර ආස්වාදයට රැවටිලා දුක් විඳ විඳ සසර යන්නත් පුළුවන්. නුවණ තියෙන කෙනෙකුට දහමේ විස්තර කරන දුක්ඛ නිරෝධිකුත් තියෙනවා. ඒකට මාර්ගිකුත් තියෙනවා. හැබැයි ඒක එළි වෙන්නේ දුක අඳුර ගන්න කෙනාටයි, දුක ඇති වෙන්න හේතුව දකින කෙනාටයි. දුක මොකද්ද කියලා පිරිසිඳ දකින්නත් ඕන. දුක්ඛ සමුදය අඳුර ගන්නත් ඕන. ඒක ඇත්ත ඇති හැටියට දකින්න ඕන. අපට ඕන විදිහට නෙවෙයි. හරි. ඇත්ත ඇති හැටියට දකින්න ඕන. ඔක කියා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද ඔක තනියෙන් කෙනෙකුට දකින්න බෑ, දකින්න අමාරුයි. බුදු දහමකින් විතරමයි ඔක දකින්න පුළුවන්. බුදු කෙනෙක් තමයි ඔක අවබෝධ කරගෙන මේ සත්‍යයට අනුකම්පා පිණිස කියා දෙන්නේ. රවට්ටන්න නෙමෙයිනේ, අනුකම්පාවෙන්. මොකද මේ දුකට වැටෙන සත්‍යය දැකලම අර පළඟැටියෝ දැල්ලට පණිනවා වගේ කියලා මේ සසර යන සත්‍යාව උපමා කරන්නේ නේද? හොඳට ඉන්න පළඟැටියෝ ඇවිල්ලා දැල්ලට පණිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පිච්චිලා මැරෙනවා නේද? ඇයිද පළඟැටියෝ දැල්ලට පණින්නේ? ඇදිලා එන්නේ. දැල්ලේ තමයි සැප තියෙන්නේ කියලා හිතන හින්දා ඔතන තමයි සැප. නේද? අනිත් ඔක්කෝම දාලා කන බොන නටනට ඉන්න සේරම අතහැරලා දරුමල්ලොත් අතහැරලා එන්නේ. නේද? මොකද දැල්ලේ තමයි සැප තියෙන්නේ කියලා. එතකොට පළඟැටියට පේනවද මේ දුකකටයි අපි සැප කියලා හිතාගෙන ඇදිලා යන්නේ කියලා? නැහැ. එහෙම දකින්න නුවණක් නැහැ. බුදුහාමුදුරු උපමා කරන මේ සසර යන සත්‍යයත් ඔන්න ඔය වගේ පළගැටියෝ වගේ. අර ආස්වාදයක් තියෙනවා, ඒක දකිනවා අනිත් කොටම වඩා ලොකුවට. ඒකට ඇදිලා යනවා. ආදීනවයි පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. දැන් පළගැටිය දැල්ලේ ආදීනවයි දැක්කනං ඈ එයිද? නැහැ. ඉතින් ඒක දකින්න උගේ මනස දියුණු නැහැ, මෝඩයි නේද? අපිට පේනවා බලඟැටියෝ මෝඩයි කියලා. බුදුහාමුදුරන්ට පේනවා අපි මෝඩයි කියලා. අපිත් අර බලඟැටියෝ වගේ කියලා. ඈ දුක් දෙයට සැපයි කියලා හිතාගෙන ඒකටම ඇලෙනවා. හරි. දුක් දෙේ සැපයි කියලා හිතාගෙන ඒපත්ති දුවනවා, ඒකටම ඇලෙනවා. ඒකට කියනවා අර විපල්ලාසයක් කියලා. දුක් දේ සැපයි කියලා දකිනවලු මේ සසර යන සත්‍යය. ඉතලා ඒකටම ඇලෙනවා. දුක සැපයි කියලා හිතන දකින බාරගන්න විදිහ තමයි මේ සසර යන සත්‍යයගේ පුරුද්ද. ඇත්ත තත්ත්වේ දුක් ස්වභාවය. ඒ වුණාට පේන්නේ සැපයි කියලා. ඒකෙමයි ඇලෙන්නේ, ඒකෙමයි ඇලෙන්නේ. අර පළඟැටියෝ දැල්ලටමයි ඇදිලා ඉන්නේ. නේද? අන්න ඒ වගේ උපමා කරනවා බුදුරජාණන් වහන්සේ මේ සසර යන සත්‍යය. ඒකට සසර යන සත්‍යයට තියෙන්නේ දුක්ඛේ ඥානන්ද, දුක්ඛේ අඥානන්ද. දුක්ඛේ අඥානං, දුක පිළිබඳව නුවණ නැහැ. දුක මොකද්ද කියලා අවබෝධ කිරීමේ හැකියාව නැහැ. ඒක දුක දුක විදිහට අවබෝධ කිරීම කොහොම වෙතත් ඒක නැහැ කියමුකෝ. ඊටත් වඩා මෝඩ සම තියන දුක සැප විදිහට තියෙන. අපි හිතමු පළඟැටිය දැල්ල දුකයි කියලා දන්නේ නැහැ. හැබැයි දැල්ල සැපයි කියලා පෙනුනේ නැත්නම් ඌ ඇදිලායිද ඒකට? නැහැ. ඒකට වතන මෝඩකම් දෙකක් වෙනවා. මුලාවන් දෙකක් වෙනවා. එකක් තමයි දුක දුක විදිහට දකින්නේ නැති එක. දෙවෙනි එක තමයි එතන තියෙන්නේ සැප කියලා හිතන එක. ඒකට ওই මුලාවන් දෙකේම අපි ඉන්නවා. දුක දුක විදිහට දකින්නෙත් නැහැ. මේ දුක් දේ සැප කියලා විපරීත කරලා විපල්ලාස කියලා කියන්නේ වට. සතර විපල්ලාස වලින් එකක්. දුක් දේ සැපයි කියලා හිතන ගතිය. ඒකේ ඉන්නවා මේ සතර යන සත්‍යය. මොනවාද විපල්ලාස හතර? අනිත්‍ය දේට නිට්ටයයි කියලා හිතනවා. දුක් දේට සැපයි කියලා හිතනවා. අසුභ දේට සුභයි කියලා හිතනවා. අනාත්ම දෙයට ආත්මයි කියලා හිතනවා. ඔකට කියනවා සතර විපල්ලාස කියලා. අනිත්‍ය දෙයට නිට්යයි කියලා හිතනවා. නිට්ය සංඥාවෙන් ඉන්නේ. පවතිනවා. ඊළඟට දුක් දෙයට සැපයි කියලා හිතනවා. අසුභ දෙයට සුභයි කියලා හිතනවා. අනාත්ම දෙයට ආත්ම. ආත්ම ස්වභාවයෙන් තමයි දකින්නේ අනාත්ම. ඔකට කියනවා සතර විපල්ලාස. ඔයයි තමයි මේ සසරේ යන සත්‍යය ඉන්නේ. හරි. ඔව්. ආත්ම සංකල්පේ තමයි අපි ඉන්නේ. ඔව්. සසරේ යන සත්වයා ආත්ම හැඟීමෙන් ඉන්නේ. දැන් මම ඉන්නවා කියලා හිතනවද නැද්ද? එන්නම් කියයි නෑ කියලා. මම ඉන්නවා මගේ කියලා හිතන දේවල් තියෙනවද? මගේ කියලා හිතන දේවල් තියෙනවා නම් මම ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. නේද? අපි ඉන්නේ මම කියන හැඟීමෙන්. මගේ දේවල් තියෙනවා. දැන් මේ මොහොතේ මගේ දේවල් තියෙනවද නැද්ද? මම නැහැ. මගේ දේවල් තියෙනවා නේද? මගේ දරුවෝ ඉන්නවා, මගේ පවුලේ අය ඉන්නවා, අපේ ගෙදර තියෙනවා, ආ අපේ පන්සල තියෙනවා, ආ අපේ දායක සභාව තියෙනවා, අරවා මේවා අපේ දේවල් තියෙනවා. මම තමයි නැත්තේ. එහෙම වුණා නම් හොඳයි. ඉතින් එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ නේද? මගේ දේවල් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මම ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙනවා. මනාපාත්තනවටද සතර ඉරියව්, සතර ඉරියව් පවත්න්නේ කවුද? කවුද වාඩිලා ඉන්නේ දැන්? කවුද සක්මන් භාවනාව කරන්නේ? මම ඉන්නා නම් සක්කාය දිට්ඨිය තියෙනවා, පංච උපාදානස්කන්ධය තියෙනවා. උපාදානෙම තමයි මම කියන්නේ. භවනා කරන කොටත් ඉන්නවා, නිදා ගන්න කොටත් ඉන්නවා, සත්කන කොටත් ඉන්නවා නේද? ඕන ඉරියව්වකදී, සතර ඉරියව්වේ නෙමෙයි අනිත් ඉරියව්වලත් ඉන්නවා. වෙන ඉරියව්වක ඉඳලා බලන්නේ නැද්ද කියලා? ඈ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ හින්දා තමයි ඔන්න සිහිය පිහිටන්න කියන්නේ හැම ඉරියව්වෙම පුළුවන් නම්. ඒකත් අපි බලන්න ඕන. සිහිය පිහිටන වෙලාවේ විතරද පංච උපාදානස්කන්ධේ නැත්තේ? ආ කවුද සිහිය පිහිටවන්නේ? මම නිදුක් වෙම්ම ආයෙසෙන්. ඔව් ඒක තමයි. මෛත්‍රිය වඩන්නේ කවුද? ඉන්න ඉන්න. ඈ ඔව් මාර්ගේ යන්න මම ඉන්න ඕන. ඉතින් මම ඉන්නකන් තමයි මාර්ගේ යන්නත් ඕන. මම නැති වුණ දවසට මාර්ගේ යන්න ඕනේ නැහැ. කරලා ඉවරයි. තවත් කළ යුතු දෙයක් නැහැ. සියල්ල නිම කරන ලදී. මම ඉන්න හින්දා තමයි මාර්ගයක් තියෙන්නේ. ඈ ඵලයට ගියාට පස්සේ ඉතින් ආයේ මාර්ගයක් නැහැ. ඒතර මමත් නැහැ. යන්න මාර්ගයක්වත් නැහැ, යන්න කෙනෙකුත් නැහැ. ඒක කෙනා ඉන්නවනම් මාර්ගයේ අවශ්‍ය වෙනවා. දුකෙන් මිදෙන්න ඕන නම් ලෝකෙ යන්නත් මාර්ගය තියෙනවා. ලෝකෙ මිදෙන්නත් මාර්ගය තියෙනවා, ලෝකෙ යන්නත් මාර්ගය තියෙනවා. මම ඕන වුණත් නැති වුණත් ඉතින් දුකෙන් මිදෙනකන් මම ඉන්නවා. අන්න ඔබ තේරුම් ගන්න ඕන. හරි? වචනෙට කිව්වට හරියන්නේ නැහැ. මම නෑ. ඒ සමහරු කියනවා නේද? මෛත්‍රී භාවනාවේදී මම නිදුක් වෙම්මා කියන්න හොඳද? ඔය මමත්වේ වැඩි වෙනව නේද? ආයි වැඩි වෙන්න දෙයක් නැහැ. ඕක තියනවා. අපි ඕක පිළිගත්තොත් තමයි ඕකෙන් මිදෙන්න පුළුවන්. ඈ කියන්නේ මම නැහැ. අපෝ සක්කාය දිට්ඨියට අහුවෙයි. මම නැහැ කරන්නේ. මගේ ඔක්කොම මගේ දේවල්. එහෙම ඒ කියන්නේ මුලාවකින් දකින ධර්මයන් නිවේ මේක. ඇත්ත ඇති හැටි අවබෝධ කර ගැනීමක්. ඉස්සෙල්ල අඳුර ගන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ ගෙලින්ම මාර්ගය නෙමෙයි දේශනා කරන්නේ. දුක, දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්න නැතුව දුකට හේතුවක් දකින්න බෑ. දුක දන්නේ නැති කෙනාට දුකට හේතුවක් දකින්නත් බෑ, දුක්ඛ නිරෝධය දකින්නත් බෑ, මාර්ගය ගැන කතා කරන්නවත් බෑ. අපිටයිලා තියෙන්නේ දුකයි හේතුවයි නිරෝධයයි තුනම පැත්තක තියලා මාර්ගය විතරයි. හැම නැති කරන්න බෑ දුකක්. බුදුදහම අනුව දුක දුක හැටියට පිරිසිඳ දකින්න ඕන පරිඥයිය. දුක ගැඹුරින් අවබෝධ කරන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසර යන සත්‍ය දුක්ඛේ අඥාන තල ගැටියෝ වගේ. දුකෙන් මිදෙන්න නම් පළවෙනි දේ තමයි දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. හරි. දුක දුක් විඳින්න කියලා නෑ. නෑ නෑ ඒක ඒ තමන් හිතාගන්න එක. දුක් විඳලාම අවබෝධ කරගන්න ඕන කියලා. එහෙනම් තියෙන ඔක්කොම දුක් ටික විඳින්න එහෙම කරපු අයත් හිටියා ඒ කාලේ. දුක් විඳ විඳ අර සීත කාලේ උදේ කාන්දර හීතලේ බහිනවා ගංගා නංගකට. සැහැලා දුක් විඳිනවා. එහෙම දුක නැති කරන්න හදපු අයත් හිටියා. බුදුදහම එහෙම දෙයක් නෙවෙයි. දුක අවබෝධ කරනවා කියන්නේ දුක් විඳිනවා නෙවෙයි. දුක අවබෝධ කිරීමයි දුක විඳීමයි කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. දුක විඳිනවා කියන්නේ දුක් දෙන අත්ත කිලමතාණු යෝගි. ඕක නිවන හොයන කෙනෙක් නැසේවි තබ්බා. සේවනේ නොකළ යුතු. අත්හරින්න ඕන අන්තයක්. දුක් වෙනවා කියන්නේ. නේද? දුක් දීලා දුක අවබෝධ කරන්න බෑ. ඉතින් පරණ කර්මයක් හින්දා ඉතින් දුක එනවනම් කරන්න දෙයක් නැහැ නේද? දැන් අපි හිතුවට අනේ මට පිළිකාවක් හැදෙන්න එපා කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ පිළිකාව හැදෙන්න කර්ම ශක්තිය තියෙනවා නම් ඒක එනවා නේද? නැතුව පිළිකාවක් හදාගන්න ඕනේ නැහැ. පිළිකාව හැදුනහන් දුකයි කියලා අවබෝධ කරගන්න. හැදුන පළියට දුක අවබෝධ කරන්න. එහෙනම් පිළිකා රෝහලේ ඉන්න ඔක්කොම දුක අවබෝධ කරගන්න. අපිට කලින් ඔක්කොම නිවන් දකි. එහෙම වෙනවද? දුක විඳ පැලියට දුක අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් අර සතර අපාය ඉන්න අය තමයි මුලින්ම දුක අවබෝධ කරන්නේ. සතර අපාය අය තමයි මුලින්ම දුක අවබෝධ කරන්නේ. එහෙනම් ඒසම වැඩි අවීචියට යන එක. දුක විඳලා නම් මේක අවබෝධ කරන්න පුළුවන්. මොකටද සුගති වල යන්නේ? නෑ 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 ඒක හැමම වෙරදි කතාවක්. බෝසතාණන් වහන්සේ සය අවුරුද්දක් දුක් වින්දා ඒ හින්දායි අවබෝධ වුණේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ වැරදි කියලා පෙනු. නැතුව අවබෝධ වුණාද? ඒ වැරදි කියලා නේ අවබෝධ කරගන්නේ. සත්‍ය නෙමෙයි අවබෝධ කරගන්නේ. මේ කරපු දේ වැරදි කියලා අවබෝධ කරගලා. ඉතින් අපිත් ඒකම කරලා හරියනවද? වැරදි බුදුහාමුදුරුවෝත් වැරදි කියපු දේ. ඒක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දෙයක් පැහැදිලිව දුක් දීලා මේක අවබෝධ කරන්න බෑ. හැබැයි දුක අවබෝධ කරන්න නැතුව නිවන් අවබෝධ කරන්න බෑ. දුක අවබෝධ කිරීමයි දුක් දීමයි දෙක. දුකටපත් වෙලාද රහත් උනේ රහතන් වහන්සේ? කෙනෙක් දෙන්නේ කිඳි? වැඩි හරියක් රහත් උනේ මේ දුකටපත් වෙලාද? නෑ. දුක ඒ තේරුම් ගන්න අවබෝධය වෙනස් දෙයක්. විඳීම වෙනස් දෙයක්. ඒක තමයි. දැන් අපිට දැන් ධර්මයේ තියනවා නම් කියලා දෙන්න කෙනෙක් ඉන්නවා. බුදුදහමක් තියෙන කාලෙක ඉපදුනා කියන්නේ ධර්මයක් අහන්න ලැබුණා කියන්නේ. කියා දෙන්න කෙනෙක් ඉන්නවා. ධර්මය තියෙනවා. ධර්මය නැති කාලේ කෙනා ඉතින් දුක් දීලා දීලා බලන්න පුළුවන් අවබෝධ වෙයිද කියලා. එහෙම කළානේ නේද කට්ටිය? එහෙම අවබෝධ වුන්නේ නැහැ. සිද්ධාත් කුමාරයාත් ඒක කරලා බැලුවා එහෙම අවබෝධ වෙයිද කියලා. ඒකයි සය අවුරුද්දක් දුක් දුන්නේ. හැබැයි ඒකෙන් අවබෝධ කරන්න බෑ කියලා ලෝකෙට ප්‍රකාශ කළා. එතෙන් තේරුම් ගන්න දුක අවබෝධ කරන්න දුක් දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රඥාව ඕන. නුවණ ඕන. ඒ නුවණින් අවබෝධ කරගන්න තමයි දුක්ඛ සත්‍ය විස්තර කළේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛෝ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අප්‍රියං හා එක්වෙන එක දුකයි, ප්‍රියංගෙන් වෙන් වෙන එක දුකයි, කැමති දේ නොලැබෙන එක දුකයි. ඒ ටික අමාරුද අවබෝධ කරගන්න? කැමති දේ නොලැබෙන එක දුකයි කියන එක. කැමති දේ නොලැබෙනකොට දුක නැද්ද? ඒවා දැනෙන දේවල්. දැනෙන්නේ නැති නෙමෙයි, ඒවා දැනෙන දේවල්. ඒවා නෙමෙයි අවබෝධ කරන්න අමාරු එක මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔව්කද දැනෙන්නේ? පංච උපාදානස්කන්ධය දුකයි කියලා දැනෙනවද? අහලා නම් තියෙනවා. දැනෙනවද? දැන් ඔන්න ඇඟිල්ලක් පිච්චෙනකොට දුකයි කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ වගේ දැනෙනවද පංච උපාදානස්කන්ධයක් හැදෙනකොට දුකයි කියලා? දැනෙනවද බලන්න ඕනේ ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න එපේ. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද? රූප කියන්නේ මොනවද? ඇහැට පේන ඔක්කොම රූප. නේද? කනට ඇහෙන ශබ්දත් රූප. ඒවා සියුම් රූප, ශබ්ද රූප. නාසයට දැනෙන ගඳ සුවඳ නිසාත් අපි රූප දැනගන්නවා. දිවට දැනෙන රස නිසාත් රූප දැනගන්නවා. කයට දැනෙන ස්පර්ශ නිසාත් රූප දැනගන්නවා. රූප නම් දැනගන්නවා. දුක දැනගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. අපි ලෝකේ ගැන නම් හොඳට දන්නවා නේද? ඔක්කොම රූප ගැන දන්නවා, සද්ද ගැන දන්නවා, ඈ මොනවා හරි සද්දයක් ඇහුනොත් ඒක මොකද්ද කියලා දන්නවා නේද? ඔය මොකද්ද ඇහෙන සද්දේ? කුරුල්ලෝ කෑ ගන්න හොඳට දන්නවා. ඕක දුකද කියලා ඇහුවොත්? මේ කුරුල්ලෝ කෑ ගහමු දැන් අපිට මොකද නේද? ලෝකේ ගැන දන්නවා, දුක ගැන දන්නේ නැහැ. ඒකයි දුක අවබෝධ කරන්න කියන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද? ලෝකේ දුක මත පවතින්නේ කියලා. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. මේ ලෝකේ පවතින්නේ දුක මතයි. ඒකයි ඔතන අවබෝධ කරන්න දෙයක් තියෙනවා කියන්නේ. දැන් කවුද ශබ්ද කරන්නේ? කුරුල්ලෝ. කුරුල්ලෝ රූපයක්ද නැද්ද? රූප. අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ නැද්ද? තියෙනවා. දැන් දැන් ගත්තනේ. දැන් කුරුල්ලෝ ඉන්නවා කියලා බාරගත්තේ නැද්ද? කුරුල්ලෝ ඉන්නවා කියලා අල්ලගත්තේ නැද්ද? වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඕක දුකයි කියලා දැනෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. දුක දුකයි කියලා දකින්න අපිට ප්‍රඥාව නැහැ. උපාදාන නොකරපු හින්දා නේ. එහෙනම් ඉතින් හැමෝම රහත් වෙලා තියෙයි. දුක අවබෝධ කරපු නැති හින්දායි දුක දන්නේ නැත්තේ. මතක තියාගන්න. ප්‍රඥාවෙන් දැක්කේ නැති හින්දා. මොකද අපි ඉන්නේ අර පළඟටියගේ මානසිකත්වෙ. කුරුල්ලෝ හරි ලස්සනයි නේ, කුරුල්ලෝ කෑ ගහනවා හරි සැපයි නේ, මොන දුකක්ද? කුරුල්ලෝ ටික පේන්න හිටියන දුකක්ද දැනෙන්නේ සතුටක්ද? මේ මේක භාවනාව පැත්තක තියලා බලබලා ඉඳී හිතව ගාම බලන්නේ. ඈ කුරුල්ලෙක් ආවොත් එහෙම මේ හරියට දුකයි කියලාද බලන්නේ? ආස්වාදය විඳින්න නේද උදිහා බලන්න? ඈ හරි, ඕක තමයි අපි ජීවත් වෙන ලෝකෙ, සම්මත ලෝකෙ, ලෝකෙට අයිති ගමන. බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූප උපාදානස්කන්ධය දුකයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒකයි මේ දුක අවබෝධ කරන්න ඕන දෙයක්. දුක අවබෝධ කළේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. මොකද අපි ඉන්නේ දරුවා සැපයි කියන මානසිකත්වෙ. දුකයි කියන එකේ නෙවෙයි. ඒකයි අල්ලගන්නේ. ඒකයි දැඳෙන්නේ. ලෝකය සැපයි කියන මානසිකත්වයේ අපි ඉන්නේ. මේ සසර යන සත්‍යය. ලෝකෙට අයිති දේවල් සැපගෙන දෙන්නේ. ඒකයි ඒව අපි අල්ලගන්නේ, ගොඩ ගහගන්නේ. මගේ කියන්න පුළුවන් ඒකයි. දුකයි කියන ඒවා මගේ කියයිද? අනේ ඒව ඕගොල්ලෝම තියාගන්න. දුකයි කියලා දැක්කම මගේ කියයිද? නෑ. මගේ කියන්නේම ඒකේ ආස්වාදයක් පේන හින්දා, කොහෙන් හරි පේන හින්දා. ඒක තමයි එකතු කරගන්නේ. හරි? ඒක අපි අල්ලගන්නේ. ඔබ සියුම් තත්ත්වයක යනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ. රූප. රූපේ බාරගන්නේ, රූපේ බැසගන්නේ, රූපේ වින්දනය කරන්නේ. වට තව නම් තමයි අර තණ්හාව, උපාදානේ, ඔහොමම නම් ටිකක් දෙන්නේ. ඒකට කැමති වෙන්නේ. ඒකේ අපට පේන්නේ ආස්වාදේ විතරයි. දුක පේන්නේ නැහැ. දුක පේන්න තරම් අපේ නුවණ දියුණු නැහැ. සත්‍ය ඇහෙනකොට මම ඔතන ගැඹුරෙන් හොයන්න ඕනේ. දැන් ඇහුනේ සත්‍යයක්. නැ මෙහෙමයි කරන්න ඕන දේ පස්සේ තෝරගන්න. දැන් මොකද්ද කරන්න ඕනේ කියන්නේ? මාර්ගය. මාර්ගයට කලින් අවබෝධ කරන්න තියෙනවා දුක මොකද්ද, දුක හටගන්නේ ඇයි, දුක සමුදය මොකද්ද, දුක නිරෝධය මොකද්ද. ඔය තුන දන්නේ නැතුව මාර්ගයක් අහන්න එපා. මාර්ගයේ ඇහුවට දැනුමක් විතරයි, අවබෝධයක් නෙවෙයි. මාර්ගයේ උපදින්නේ අර තුන අවබෝධ කළේ නැත්තම්. නැති කරන්න ඕන මොන දුකද කියන එක අවබෝධ කරගන්න. එහෙම නැතුව මාර්ගයේ ඇහුවට කියා දෙන ගුරුවරයා නම් දුක නැති කරගනි, මාර්ගේ වඩන කෙනා නැති කරගන්නේ. ඒ අදුක දැකලා නැහැ. ඒකයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. මාර්ග සත්‍ය විතරක් අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ නේ. ඔව්. නැහැ, ඔබ නුවණින් බලන්න ඕනේ. දැන් දුක අවබෝධ කරනවා කියන්නේ අනිත්‍යතාව දකිනවද? ඒක කවුද කිව්වේ? ඒ අපි හිතාගත්තු එක. ඒ අපි දහමට අනුව දුක අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. නැගයි. දැන් දුක කියලා පැහැදිලිව කියලා තියෙන්නේ සංකීත වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. අනේ ඒකට ගැලපෙනවා නම් දුක. අන්න ඒව තමයි හොයන්න ඕන. අල්ල ගත්තොත්ද වේදනාව දැනෙන්නේ, අල්ල ගත්තොත්ද දුක දැනෙන්නේ. මේ අල්ල ගත්තා කියන්නේ හරි, රූපය අල්ල ගත්තොත් තමයි දුක. රූප උපාදානයනේ දුක කියලා තියෙන්නේ. දැන් කොහොමද අල්ල ගත්තද නැද්ද කියලා බලන්න.
අපි අල්ලගෙන නැහැ. ඒතර අපි අල්ලගෙන නැහැ.
ආයේ ආයේ යනවා ඒකට. දැන් ඒක ඒක අයින් කරගන්න ඉස්සෙල්ල ආයේ පතලවන්න එපා. දුෂ්කර ක්‍රියා කරලා නිවන් අවබෝධ කරන්න බෑ. ආයේ ඔබ මතක් කරන්න එපා. හරිද? ඒක ඉවරයි. දැන් ඒක කතා කරලා ඔය කරන දෙයනේ, මාන්නේ කරන දෙයනේ මේ. ඉතල දුක අවබෝධ කරගන්න. දැන් ඇඟිල්ල පිච්චෙනවා නම් අපි ඇඟිල්ල අහකට ගන්නෙ ඇයි? පිච්චෙන වේදනාව දැනෙනවා, දුක කියලා දැනෙනවා. ඒ හින්දා මේකෙන් මිදෙන්නේ. දැන් පිච්චෙන බව දන්නේ නැත්නම් ඇඟිල්ල අදීද? නැහැ. දැන් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. අපි පිච්චෙන බව දන්නේ. හැබැයි මිදෙන්න කතා කරනවා. ඉතින් මේ කියන්නේ ඉස්සෙල්ලා පිච්චෙන බව දැනගන්න. එතකොට අමුතුවෙන් මාර්ගයක් ඕනේ නැහැ. තමන් ගැලවිලා දුවනවා කොහොම හරි. හරි. දුක දැක්කොත් ආයේ මාර්ගේ පෙන්නලා දෙන්න බලෙන් මාර්ගයට දාන්න කවුරුවත් ඕනේ නැහැ. තමන් මිදෙන්න උත්සාහය ගන්නවා. ඉතින් අපේ වැරද්ද තියෙන්නේ දුක දුක විදියට දන්නේ නැතිකම. ඒකයි මේ සසරේ යන සත්‍ය දුක්ඛේ අඥානං කිව්වේ. දුක්ඛේ ඥානං කියන එක ඇති කරගන්න ඕන. ඒකට අපි ධර්මයට අනුව බලන්න ඕන නේද? ඒකට ධර්මයට අනුව බලනවා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වා. දැන් අපිට පංච උපාදානස්කන්ධය දුකයි කියලා අඩුගාණි වැටහෙනවද? දැනෙනවද කියන එක පස්සේ දාමුකෝ. අවබෝධයක්වත් තියනවද? කටපාඩමෙන් නම් දන්නවා. ඉතින් අහපු කම පංච උපාදානස්කන්ධය දුකයි කියයි. දැන් බලන්න ඕන පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ මොන වෙලාවේද? ආයතනයක් වැඩ කරන වෙලාව. එක්ක එහෙන් දකින්නකොට, එහෙම නැත්නම් කනෙන් ශබ්දයක් අහනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, රසක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට, නැත්නම් හිතෙන් හිතනකොට. ඔය මොහොතක විතරයි පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ඔයින් අමතර මොහොතක් තියනවද පංච උපාදානස්කන්ධ හටගන්න? නැහැ. මොකද පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. මොකද විඥානයක් හටගත්තේ නැත්නම් පහක් ගැන කතා කරන්න බෑනේ. නේද? ඒතර විඥානයක් හටගන්නේ ආයතනයක් එකමයි. ඇහැ නිසා හරි කන නිසා හරි නේද මේ ආයතනය මුල් වෙලාමයි විඥානයක් හටගන්නේ. විඥානය කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය. මොනව හරි දැනගත්තා නම් ඒ විඥානයක්. දැනුවත් වෙන ස්වභාවයට තමයි කියන්නේ විඥානය කියලා. ඇහැ නිසා දැනගන්නවා නම් ඒකට කියනවා අපි චක්කු විඥානය කියලා. කන නිසා දැනුවත් වෙනවා නම් සෝත විඥානය. නාසය නිසා නම් ගාහන විඥානය. දිව නිසා නම් ජීවහා විඥානය. කය නිසා නම් දැනගන්නේ කාය විඥානය. මනස නිසා නම් මනෝ විඥානය. තව විඥාන තියෙනවද? නැහැ. ඔය සමතර වෙන විඥාන නැහැ. දැනගන්න දැනුවත් වීම නැහැ ඔయిత වඩා. අච්චරයි තියෙන්නේ දැනගන්නවා. විඥාන. ඔව්. කොහොම ඔය හැයට අහුවිද? ඔය හැය එකක් කරන්න පුළුවන් දැනගන්න ස්වභාවය. ඒක මොකක් හින්දාද කියන එක අනුව තමයි හැල්ස් දාලා තියෙන්නේ. ඇහැ නිසා නම් එක නමක් දෙනවා. කන නිසා නම් දැනගත්තා. ඒ තව නමක් දෙනවා නේද? එනකට මේ දැනගත්ත බවමයි දැනුවත් වුණ ස්වභාවයමයි විඥාණය කියන්නේ. හරි? එතකොට බලන්න විඥාණයක් දැනගන්න ස්වභාවයක් ඇති වෙන්නෙම ආයතනයක් වැඩ කළොත් නේද? එන දැනගන්න විදිහක් නැහැ. හරි. අඩුගානේ හිතෙන් හිතන්න හරි ඕන. මොනවා හරි ගැන දැනගන්න. එතකොට විඥාණයක් පහළ වෙන්නම ඕන. විඥාණයක් පහළ වෙන්නේ අපි දන්නවා මේ ආයතන හයෙන් එකක් වැඩ කළොත් විතරමයි. විඥාණයක් පහළ නොවි ආයතනයකට වැඩ කරන්න පුළුවන්ද? හිතන්න. විඥාණයක් පහළ නොවි ආයතනයක් තියෙයිද? ආයතනයක් වැඩ කරයිද? හරි. ඒ සලායතන තියනවා නම් විඥානේ තියෙනවා. නේද? නෑ සලායතන නෑ විඥානේ. ඔව්. විඥාන නැත්තම් ඉතින් සලායතන තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. දැන් බෝණ එකෙක් ඉන්නවා, ඇහැ කන නාසය ඔක්කොම ටික තියෙනවා. දැන් අපි කියනවාද බෝණික්කගේ සලායතන තියෙනවා කියලා? නමට කියන අර ඇහැ මේ කන නාසය නේ. ඒ වුණාට ඒව අරුතෙන් ආයතන නෙවෙයි. නම් ගොඩක් විතර. නේද? අර්ථයෙන් චක්කායතනයක් තියනවා කියන්න පුළුවන්ද? සෝතායතනයක්, ගහනායතනයක්. ඒව නැහැ බෝණික්කට. නේද? ආයතනයක් තියනවා නම් මතක තියාගන්න, චක්කායතනය කියන එක හටගත්තා නම් චක්කු විඥානෙ හටගෙන. චක්කු විඥාණයට අරමුණු වෙන නාම රූපෙත් හටගෙන. හරි, ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්න යම් කිසි ස්වභාවයකුත් තියෙන්න ඕන. නේද? ඒ ස්වභාවය තමයි අපි ඉතුරු ටිකෙන් කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර. විඥාණයෙන් දැනුවත් වෙන්නේ නාම රූප. ඒක මතක තියාගන්න යම් කිසි දෙයක් දැනුවත් වෙනවා කියන්නේම පංච උපාදානස්කන්ධයම හටගත්තා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම හටගත්තා කියන එකයි මේ දැනුවත් වුණා නැත්නම් ආයතනයක් වැඩ කළා කියන්නේ. එකක්වත් අඩු නැතුව පහම හටගන්න. ඈ පුළුවන් නම් බලන්න ඒව නැතුව හටගන්න පුළුවන්ද? නුවණින් බලන්න ඕන, මම කිව්වට පිළිගන්න එපා. එතකොට බලන්න අපි ඇහෙන් දකින කොට හරි කනෙන් ශබ්දයක් අහනකොට දැන් කුරුල්ලෝ ඉන්නවා කියලා දැනගත්තා. නේද? මොන ආයතනේද වැඩ කළේ? සෝත ආයතන. ශබ්දනේ ඇහුවේ නේද? ශබ්දයක් අහලා සෝත ආයතනේ වැඩ කළා. එතකොට මොන විඥාණයද පහළ වුණේ? සෝත විඥාණය. සෝත විඥාණයෙන් දැනගන්න පුළුවන් සත්‍යයක් තියෙනවා කියලා විතරයි. මේ කුරුල්ලෝ ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. කණෙන් දැනගන්න පුළුවන්. මේ වගේ සත්‍යයක් තිබුණා කියලා විතරයි. සද්ද සංඥාවක් විතරයි කනට අරන් දෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් කනට කරන්න බෑ. මනසෙන්. දැන් මේ සද්ද සංඥාව අපි මනසට දුන්නා. මනසෙන් තමයි කිව්වේ. කුරුල්ලෝ ඉන්නවා. ඒ හිතේ ඇති වුණ චේතනා ගොඩක් සංස්කරණයක් කරලා. හරි? කුරුල්ලෝ. කුරුල්ලෝ ටිකක් හැදුවා. දැන් පේනුණාද කුරුල්ලෝ? නැහැ. පේනුණා හිතට නන්නේ. දැන් හිතෙන් කරපු සංස්කාරයක් නේද දැක්කේ? දැනුවත් වුණා. ඒක අපි හිතුව දැන් හිත ඇතුලේ හැදුවා. ඊළඟට විශ්වාස කළා ඒ හදපු දේ එළියේ තියෙනවා කියලා. කුරුල්ලෝ ටික කොහෙද ඉන්නේ? එළියේ. මම ඕක විශ්වාසයක් නේද? මතයක්. හරි. මත විශ්වාස. ඔකට තව නමක් දෙනවා දෘෂ්ටි කියලා. දැඩිව පිළිගන්න පුරුදු වෙලා ඉන්න දේවල් ටිකක්. ඒතේ දෘෂ්ටිය හින්දාමයි හිතේ හදපු දේ එළියට දැම්මේ. එළියේ තියනවා කියලා විශ්වාස කරලි. දැඩිව විශ්වාස කරනවා. හරි. දැඩි ඔය කෑ ගහන්නේ කුරුල්ල. දැන් මොකಾದ කෑ ගහන්නේ? මේ ටිකක් හොයන්න ඕනේ නේ. ඔව්. ඔව්. පොල් කිච්චෙක් නම් අතන ඉන්නවා. බැලුවොත් ඒ ඉර ජනේලේ උඩ ඉන්නවා. විශ්වාස කරන්නේ නැහැ නේද? පොල් කිච්චා මොන පාටද? කළුයි සුදු ඉරක් තියනවා නේද? දැන් නෑ ඌ ගියා. බලපු අය දැක්ක නේද? දැක්ක හිටියා මං බුතන්. අනිත් අය ගුරු කියලා හිතන්. හිටියා එතන. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ නැතුවට කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඔක්කොම දැක්ක පොල් කිච්චෙක්. ඇහෙන් නෙමෙයි. මනසෙන් දැක්කා. කාක්කෙක් නෙමෙයිනේ පෙනුනේ පොල් කිච්චා කියනකොට. ඈ පොල් කිච්චට අදාළ රූපයක් නේද කාක්කෙක්ව පෙනුන්නේ නැහනේ හිතට. එතකොට බලන්න දැන් මනසෙන් දැක්කා පොල් කිච්චෙක්. හරි ඒ පැත්ත බලපු අය ඇත්තට ඇහෙනුත් දැක්කා. ඈ ගියාට පස්සේ බලපු අය නම් පේන්නේ නැහැ. අනිත් අය දැක්කා. ඔව් දැන් පොල් කිච්චෙක්ව හිතට පෙනුනේ මොකක් හින්දාද? මම දැන් පොල් කිච්චා කියපු හින්දා නේද? කිව්වේ නැත්තම් පෙයිද පොල් කිච්ච? නෑ. මම කිව්වා කියලා දැනගත්තේ කොහොමද? කණෙන් සද්දයක් ඇහුවා. ඔව්. කණෙන් සද්දයක් ඇහුවා ඒකට පුරුදු වෙලා තිබුණ ටික ගත්තා අතීතෙන්. පෙර සුරු කරපු දේවල් ටික ගත්තා සංස්කරණයක් කළා. හරි. මවුන් කාර්යය ඉන්නවා. මම වටක් ගාලා පොල් කිච්චෙක් මෙව්. පාතත් එක්කම. ඔබ දෘෂ්ටියක් කියලා දැක්කේ නැහැ. ඔව් නුවණින් බැලුවොත් එයි මොකද්ද උනේ කියලා. ඇහුනේ සත්‍යයක් විතරනේ. ඒ සද්දට අදාළ පොල් කිච්චෙක්ව අපි දාගෙන හිටියා. අදාළ රූපය. අපි විශ්වාස කරනවා ඒ රූපේ තියෙන්නේ එළියේ කියලා, බාහිරේ කියලා. ඊළඟට ඒකට කියනවා ඒක සතර මහා ධාතු කියලා. එළියේ තියෙන්නේ සතර මහා ධාතුයෙන් හැදිච්ච ඔව් පොල් කිච්චෙක්. ඒ ඌ හැදුනේ එළියේද හිත ඇතුලේද? හිත ඇතුලේ. ඒ හිත ඇතුලේ සතර මහා ධාතු හැදුනද? ඉතමදී එයි. ඔය දැන් ඔළුව ඇතුලේ නම් ඕක හැදෙන්නේ. ඔළුව ටික ටික ලොකු වෙයි නේද? ඒ උන් ටිකට ඉන්න ඉඩ දෙන්නේ නේද? සතර මහා ධාතුද? අපි විශ්වාස කරන්නේ නම් එළියේ තියෙන සතර මහා ධාතුවක් හැදුණයි කියලා. අන රූප ගතිය. පොල් කිච්ච රූපයක් දැනිමේ නැද්ද? රූපයක්. රූපේ පෙනිලා තියෙන්නේ අපේ හිතට නේද? ඒ රූපෙට අදාළ නාම ධර්ම ටිකක් තියෙනවා. වේදනා, සංඥා, චේතන. හරි. එතකොට ඒ නාම රූපේ ඔන්න. නාම රූපේ දැනගත්තේ විඥානය. මොන හරි දැනගත්තා නම් විඥානය. විඥානේ නැතුව දැනගන්න බෑ. විඥානෙන් දැනගන්නේ මොනවද? නාම රූප. පේනවද? විඥානයකට අරමුණු වෙන්නේ නාම රූපයක්මයි. නාම රූපයක් නැතුව විඥානයක් හටගන්න බෑ. දැනගන්නවා නම් දැනගන්න දෙයක්ත් තියෙන්නේ නැහැ. දැනගන්න දෙය තමයි නාම රූප. හරි? ඒ අපි මෙච්චර කල් විශ්වාස කරන්නේ ওই රූපේ තියෙන්නේ එළිය කියලා. දැන් පොල් කිච්ච එළියේද හිටියේ හිත ඇතුලේද? ලෝකේ එළියේද හිත ඇතුලේද? ලෝකය තමන් තුලයි තියෙන්නේ. එනකොට අපි විශ්වාස කරන්නේ ලෝකෙ තියෙන්නේ එළියේ කියලා. බාහිර රූප. බාහිර රූප වලින් හැදිච්ච ලෝකයක්. දැන් අපි විශ්වාස කළේ අර කුරුල්ලෝ ටික ඉන්නේ එළියේ කියලා. හිත ඇතුලේ නෙවෙයි. එළිය. අපි කුරුල්ලෝ ටික හටගත්තේ අපේ හිත ඇතුලේ ඇත්ත තත්ත්වේ. අපිට ඇහුනේ සද්දයක් විතරයි. සද්දේ උදව් කරගෙන හටගත්ත කුරුල්ලෝ ගොඩ සංස්කරණයක් කළා චේතන. ඔව් මොකද්ද මිරිඟුව? කුරුල්ලෝ වගේ කියලා හිතට පේනා රූපේ. අර මිරිඟුව වගේ වතුර වගේ කියලා පේනවා. ඒකට අපි වතුර තියනවා කියලා විශ්වාස කළොත් මිරිංගුව මිරිංගුව විදිහට දැක්කේ නෑ නේද? මිරිංගුවට අහු වුණා. දැන් කුරුල්ල වගේ කියලා හිත කිව්වා. ආ. දැඩිව බාරගත්තා. එළියේ ඉන්නවා කුරුල්ල. සතර මහා ධාතුයෙන් හැදිච්ච ෆිසිකල්ලි කුරුල්ල ලෝකෙට ආйти කුරුල්ල ඉන්නවා. දැන් මිරිංගුව මිරිංගුව විදිහට දැක්කේ නෑ. සංඥා මිරිංගුව මිරිංගුවක් කියලා අඳුරගත්තේ නෑ. අපට රූප සංඥාවක් ආවා. රූපයක් ගැන සංඥාවක් ආවා. ඒකේ මිරිඟු ස්වභාවය අපි දැක්කේ නැහැ. අපි පරණ දෘෂ්ටියට දැම්මා. එළියේ ඉන්නවමයි. හරි. අනේ ලෝකය බාරගත්තා. රූපය බාරගත්තා. රූපේ බැසගත්තා. එතනයි රූපේ උපාදාන කරගත්තා කියන්නේ. රූපේ දැඩිව බාරගත්තා. අජ්ජෝසාය තිට්ඨති. රූපේ බැසගත්තා. හරි රූපයක් එළියේ තියෙනවා කියලා දැඩිව පිළි අරන් ඉවරයි. ලෝකය පිළිගත්තා. ලෝකය මැව්වා. ලෝකය දැඩිව බාරගත්තා. රූපේ
රූපයක්
බලාගත්තා. ඔව්.
දැක්කේ
නැහැ. ඔව්.
අපි එළියට ගිහලා ඒක දකිනවා නම් ඒත් අපිට
දැන් දකින්න යන්න හිතෙන්නේ ඇයි? රූපයක් තියෙනවා කියලා විශ්වාස කරන හින්දා නේද? අනේ දැන් එළියේ කුරුල්ලෝ ඉන්නවා කියලා හිතුණා. හරි? දැන් ඒ කුරුල්ලෝ ඇත්තද කියලා බලන්න යන්න හිතෙනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ඇහැක් උපද්දවනවා. දකින්නවා කියන්නේ ඒකනේ. ඇහැක් උපද්දවනවා. ඇහෙන්නේ දකින්න. නේද? එතකොට ඇහැක් උපද්දවන්න හේතු ටික නේද දැන් සකස් වුනේ? එළියේ කුරුල්ලෝ ඉන්නවා කියලා විශ්වාස කිරීම තුලින් සමුදයක් හටගත්තා. නැවත ආයතන උපද්දන්න. චක්කායතනේ උපද්දන්න හේතු ටිකක් සකස් කළා. ගිහිල්ලා බලන්න හිතෙනවනේ. හිතුනේ ඇයි? අපි විශ්වාස කරනවා එළියේ කුරුල්ලෝ ඉන්නවා කියලා. ඒ විශ්වාසය හැදුනේ ඇයි? දැන් සද්දය ඇහිලා හිතට මතක් වුණා. හිතෙන් චේතනා ටිකක් ආවා එළියේ කුරුල්ල ඉන්නවා. එතකොට ඔන්න දැන් සමුදය හැදුවා. සමුදය කියන්නේ හට ගන්න තියෙන හේතු. හරි. ඇහැක් උපද්දවන්න හේතු ටිකක් හැදුවා. සමහර විට ආයේ සද්දේ අහගෙන ඉන්න හේතු ටිකක් හැදුණා. කුරුල්ල ආයේ කෑ ගහයි අහන් ඉන්න ඕන. කනක් උපද්දවන්න හේතු ටිකක් සකස් වුණා. සමහර විට ගඳ සුවඳක් තියෙනවා නම් නාසයක් උපද්දන්න හේතු ටිකක්. අල්ලලා බලන්න පුළුවන් නම් කාය ආයතනේ සකස් කරන්න හේතු. ඒ සමුදේ හටගත්තේ. ඔව්. ආයේ ඌ ගැන හිතන්න ඕන කියන්නේ මන. කුරුල්ලා ගැන ආයේ මතක් කරන්න. දැන් බලන්න සලායතන හටගන්න හේතු නේද දැන් සකස් වුනේ. අනේ බලන්න සමුදය කියන්නේ ඔන්න ඔකට. හටගන්න හේතු. ආයතන උපද්දන්න හේතු ටිකක් සකස් වුණා. මොකක් තුලද? එළියේ කුරුල්ලෝ ඉන්නවා කියන විශ්වාසය තුල. විශ්වාසය තුල. ඒ විශ්වාසය නැත්නම් ඒ සමුදය හටගත්තේ කොහොමද? සද්දේ ඇහිලා නේද? සෝතායතනේ වැඩ කරලා සද්දයක් තියෙනවා කියලා දැනගත්තානි මුලින්ම. කන ඇහුන් නැත්නම් ওই ටික ඇයිද? නැහැ. සෝත සම්පස්සයක් හටගත්තේ නැත්නම් ඉතුරු ටික වෙයිද? වෙන්නේ නැහැ. සෝත සම්පස්සෙන් අපි සබ්දයක් තියෙනවා කියලා දැනගත්තා. ඊළඟට ඒක මනසට දීලා මනසෙන් කුරුල්ලෙක් එළියේ ඉන්නවා කියලා හැදුවා. දැන් ඒ කුරුල්ලා තමයි සමුදේ වෙලා තියෙන්නේ ආයේ ආයතන හටගන්න. හරි. අනේ සමුදේ අන්තයේ කියන එක තේරුම් ගන්න. ලෝකෙට දෙයක් අයිති කරලා අපි විශ්වාස කළා. රූපේ බාරගත්තා. හව සමුදයන්ති. පස්සාන්තය කියන්නේ සෝත සම්පස්සෙන් සත්‍යයක් තියෙනවා කියලා දැනගත්තා. අන්න බලන්න දැන්. ඔය සත්‍යය ඇහෙනකොට මොකද වෙන්නේ? ඈ? අන ගිරව් ටිකක් ඇවිල්ලා. ඈ සෝත සම්පස්සයයි ගිරව තමයි ඊළඟට සමුදේ. ගිරව ඉන්නාද කියලා බලන්න හිතෙනවා නේද? ඒ සමුදේ. ආයතනයක් උපත් ගන්න සමුදේ. දැන් සත්‍යය තමයි සෝත සම්පත්තෙන් දෙන්නේ. ආ ගිරව ඇවිල්ලා සමුදේ. සමුදේ කියන්නේ ආයේ ආයතනයක් උපදින්න හැකියාව තියෙන. ඈ එතකොට පස්සාන්තයයි සමුදේයන්තයයි. පස්සේ ඒකාන්තයක් පස්ස සමුදේ සවාන්තයක්. හරි. සම්මුතිය ඒකයි. මේ ආසේ සම්මුතිය තමයි. දැන් අර ගිරවෙක් ඉන්නවා. කුරුල්ලෙක් කෑ ගහනවා. සම්මුතිය තමයි. ඒ ලෝකෙට අයිති ගතියට අපි කියනවා සම්මුතිය කියලා. මේ සම්මුතියක් දාගන්න ඕකට අපි ගිරව කියමු. ඕ නෑ ඌට පොල් කිච්චා කියමු. නෑ ඌට කපුටා කියමු. මේ සම්මුතිය. සම්මුතියක් දාගන්න ලෝකෙට අයිති දෙයක් පනවන්න ඕන මුලින්ම. ඒ දෙයට ඊට පස්සේ නමක් දෙනවා. තේරේ නම කිව්වහම අපට අරක මතක් කරගන්න පුළුවන්. ඔව් සම්මුතියෙන් දාගන්න ඒ නම. ඒකට දැන් අඳුරගන්න පස්ස අන්තයක් තියෙනවා පස්ස සමුදය අන්තයක් තියෙනවා. පස්සයක් හටගන්න සමුදයක් ඔය හැදුවේ. ඒ පස්සේ ඒකාන්තයක් සමුදය තවාන්තයක්. මොන මජ්ජේ සූත්‍රෙදි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අන්ත දෙකක් තියෙනවා. සෝ උ බන්ති උපය අන්තේ උපය අන්තයක් තියෙනවා. අන්ත දෙකක් තියෙනවා. ඔය අන්ත දෙක දකින්න. සෝ උ බන්ති විදිත්වාන අන්ත දෙකක් තියෙනවා දකින්න. සෝ උ බන්ති විදිත්වාන විදිත්වාන කියන්නේ දකින්න. දකින්න ඕන. පස්සේ ඒකාන්තයක් පස්ස සමුදේ තවාන්තයක්. එතකොට මැද මොකක්ද? පස්ස නිරෝධය තමයි මැද. ස්පර්ශ නිරෝධය. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ මැද අල්ලගන්න නැතුව තණ්හාව ඇති කරගන්න නැතුව හිටියොත් ඕක මැදුම් පිළිවෙත වෙනවා. තණ්හාව ක්ෂය කරන මාර්ගය වෙනවා. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. මෙතන තවරෙන්නෙත් නැතුව ඉන්න කෙනාට ඔන්න තණ්හාව ක්ෂය කරගන්න පුළුවන්. මැදුම් පිළිවෙතක් වඩන්න පුළුවන්. මැදුම් පිළිවෙත නිකන් ඇති වෙන්නේ අන්ත දෙක දකින්න ඕන. හරි. ආයතනේ මූලික ආයතනේ වැඩ කරන මට්ටම පස්සාන්තේ. දැන් චක්කු නැත්නම් සෝත සම්පත්තේ නිසාමයි සද්දයක් කියලා දැනගත්තේ. ඒ සද්දේ අපි නිකන් ඉන්නේ නැහැ. සද්දයක් දැනගත්තු ගමන් ලෝකෙට අයිති දෙයක් ඒකට සම්බන්ධ කරනවා. ආ මේ සද්දේ නේ කි. අපිට සද්දයක් අහන්න බෑ ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ නොකර. පොඩ්ඩ අහගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් Tamanta ඇහෙන සද්ද තියෙනවනේ. නිකන් අහගෙන ඉන්න ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ නොකර සද්දයක් අහන්න පුළුවන්ද කියලා. දැන් සද්ද ටික අහගෙන ඉන්න පොඩ්ඩ. ෆෑන් එකේ සද්දයක් ඇහෙනවා නේද? රාමනා දැහෙන. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. ඒ අතරේ මං කතා කරන සද්දත් ඇහෙනවා. අහගෙන ඉන්න ඉතින් ඇහෙනේ. හිනා වෙන සද්දයක් ඇහෙනවා. ඇහෙනා නේද එක එක සද්ද? අපි ලෝකෙට අයිති දෙයක් පණවන්න නැතුව සද්දයක් අහන්න පුළුවන්ද? අහගෙන ඉඳලා බලන්න එක සද්දයක් හරි අහන්න පුළුවන්ද? ඒකට තේරුමක් නැදී ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ නොකර. පුළුවන්ද? අපි අහලම නැති ජීවිතේට අහල නැති සද්දයක් ඇහුණා. ඒකත් පණවනවා. අර අහල නැති මොකක් හරි ලෝකෙට අයිති දෙයක්. ඒකටත් නමක් දෙනවා. අහල නැති දෙය කියලා නමක් දෙනවා. නැත්තම් මේ වගේ දෙයක්. මේ කුරුල්ලගේ සද්දේ වගේ එක. අර වාහනේ සද්දේ වගේ සද්දයක් ඇහුනේ. පනවනවනේ. දැන් බලන්න.